මයින් නන්ද අරුතම කැමතුමයි කතාව කරන්න.
ගුණස්සනේ ගුණස්සනේ සභාපතිතුමනි,
උතුමා කාලය ඉවරයි.
ගරු කතානායකතුමනි, චමින්ද විජේසේකර මන්ත්‍රීතුමාගේ කතාවෙන් පස්සේ බගිතන්නේ මං ඔබතුමා කනගාට වෙන ඔබතුමාගේ නොදනුවත්කම නිසා මම නිවැරදි කරන එක සාධාරණයි කියලා මං විශ්වාස කරනවා. මේ කාරණේ මන්ත්‍රීතුමා ඔබතුමා තේරුම් ගන්න, මේ රටේ හමුදාව යටතේ විවිධ අංශ තියෙනවා. පහුගිය කාලේ මේ කොළඹ ආසියාවේ දියුණුවෙන්ම වෙච්ච නගරේ බවට පත් කරන්න දායකත්වයක් ගත්තේ හමුදාව. මේ සුන්දර කොළඹ නගරේ හැදුවේ හමුදාව. හරි. ඒ වගේම අර ලෑලි වලට වෙලා ඇලවල් අයිනේ මුඩුක්වල හිටපු මිනිස්සුන්ට තට්ටු ගෙවල් හදලා දුන්නේ මේ රටේ හමුදාව. ඔබතුමාලට මතක ඇති. ඒ නිසා ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා, හමුදාවේ ඉන්නවා, ඉංජිනේරු එකගේ ඉන්නවා, විවිධ අංශ තියෙනවා, සංවර්ධනය කරන අංශ තියෙනවා, විවිධ අංශ තියෙනවා. ඒ නිසා කරුණා කරලා හමුදා රණවිරුවා හැලුවට ලක් කරන්න එපා. ඔබේ පක්ෂයට ඔබට ඒක ලොකු දෙයක් නෙවෙයි. මොකද තමුන්නාන්සලා රට පාවා දීපු පක්ෂයක්, රට කොටියට ලියලා දීපු පක්ෂයක්, තමුනාස්සල අන්තවාදීගෙන් ත්‍රස්තවාදීගෙන් සල්ලි ගත්ත පක්ෂයක්. ඒ නිසා ඔබට රණවිරුව ලොකු නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට රණවිරුව පිළිබඳ ගෞරවයක් තියෙනවා. ඒ නිසා රණවිරුව හැලුවට ලක් කරන්න එපා. දේශපාලන ભેදේ ඔබතුමාට යම් අඩුපාඩුවක් තියෙනවා නම් කතානායකතුමාගෙන් අහන්න අවිල්ල පෞද්ගලිකව අද රටේ නාලිකාවේ හවසට ගෙදර ගිහිල්ලා බලනකොට රණවිරුවට මෙහෙම කතා කරද්දී තමුනාස්සල බලන්න, අද කොවිඩ් වසංගතයේ වෙලාවේ මේ රටේ ත්‍රිවිධ හමුදාව දරන උත්සාහය පහුගිය කාලේ මේ කොවිඩ් වසංගතය අවසන් කරන්න යුද හමුදාව, නාවික හමුදාව, පොලිසිය ගත්ත ක්‍රියාමාර්ග. හැබැයි එවැනි ශ්‍රේෂ්ඨ රණවිරුවන් ඉඳද්දී තමුනාස්සේ ඒ වගේ කතා කරන එක වැරදි. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මේක සම්පූර්ණ වැරදි මතයක ඔබතුමා කතා කරේ. ඒ නිසා රණවිරුවන් ඒ තරට දාන්න එපයි කියන එක අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මුලස්සනේ සභාපතිතුමනි, ඊළඟට මෙතන නෑ අපේ කතා කරපු මන්ත්‍රීතුමා, අපේ මුජබල් රහුමාන් මන්ත්‍රීතුමා. එතුමා හිටියා නම් මං කැමති. මුලස්සනේ සභාපතිතුමනි, එතුමා සහරාන්ගේ සිද්ධිය ගැන කතා කරා. එතුමා කතා කරලා කිව්වා චමල් ලැමතුමාගේ වං අත පැත්තේ ඉන්නේ කියලා. වං අත පැත්තේ ඉන්නේ මම කිව්වා නිමල් සිරිපාල සිල් ලැමතුමයි ජීඑල් පීරිස් සමතුමයි. අපේ ජීඑල් පීරිස් සමතුමයි මයිතන එතුමා අඩු ගානේ කාරණේ එහා පැත්තේ වම දකුණ ඉන්නේ කවුද කියලා දන්නේ නැහැ. අපි එතුමාගෙන් අහනවා, එතුමා අපේ මම පොලිසිය භාර අමතිවරයෙක් දැන් ඉන්නවා, අපේ අලුතෙන් වැඩභාරගත්ත පොලිස් සමතුමා. බාබුතුමාගෙන් ඉල්ලීමක් කරනවා, කංජිපාණි ඉම්රාන්ගේ වාහන අංගණය විවෘත කරන්න ගියපු කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීතුමා කවුද කියලා ඔබතුමා හොයලා බලන්න. කංජපාණි ඉම්රාන්ගේ කාර් සෙල් එක ඕපරන් කරන්න ගියේ කවුද? පොලිසිය මේ පිළිබඳ තියෙනවා සෙල්ල තුරුතුරු. තමනාස්සෙල්ලා හොයලා බලන්න. ඊළඟට පොට්ටු අම්මාන්ගේ මස්සින කොළඹ දිස්ත්‍රික්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කවුද කියලා හොයලා බලන්න. තමනාස්සෙ හොයලා බලලා පරීක්ෂණ තියන්න. ඒ නිසා පොට්ටු අම්මාන්ගේ මස්සිනා මෙතන ඇවිල්ලා කියනවා, කංජිපාණි සමාවෙන්න පොට්ටු නවුෆර්ගේ මස්සිනා මෙතන ඇවිල්ලා කියනවා. ඒ වගේම කංජිපාණි අපේ පාතාලේ මිනිස්සයාගේ කාර් සෙල් එක විවෘත කරපු එක්කෙනා ඇවිල්ලා මෙතන කතා කරනවා. අන්තවාදයේ සහ ත්‍රස්තවාදයේ මේවට තමයි කතා කරන්න තියෙන්නේ, කතා කරන වචන නැහැ. ඒ නිසා එඩුගානේවා කියනකොට අහගෙන ඉන්න හරි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කියලා පැනලා යනවා. ඇයි වැරදි මත සමාජගත කරන්නේ? ඉතින් ඒ නිසා අපි කියනවා තමුනාස්සලට, එක්සත් ජාතික පක්ෂයට, ජනනාස්සලගේ අලුත් පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂයට, තමුනාස්සල කිසි කෙනෙකුට මේ රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කරන්න සදාචාරාත්මකයි තියක් නැහැ. ඒක ඔබතුමාලා හොඳට මතක තියාගන්න. අද වත්මන් ජනාධිපතිතුමා, ඒ වගේම කරු අගමැතිතුමා අමුපක මේ ආණ්ඩුව, ඒ වගේම ආරක්ෂක ලේකම්තුමා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාපතිතුමල්ලා, පොලිස්පතිතුමල්ලා, සිවිල් ආරක්ෂක බලකාය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා, මේ සියලු දෙනාට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න ඕනේ. අද මේ රටේ ජාතික ආරක්ෂාව 100%ක් තහවුරු කරලා තියෙනවා. ඔබතුමාලා හොඳට මතක තියාගන්න ඕනේ, මම රටකට මූලිකව බලපාන සාධකය තමයි රටේ ජාතික ආරක්ෂාව. ඒ නිසාද ජාතික ආරක්ෂාව 100%ක් තහවුරු කරලා තියෙනවා මේ ආණ්ඩුව. ඒ නිසා ඔබතුමාලා ජාතික ආරක්ෂාව ගැන ඔබට කතා කරන්න අයිතියක් නැහැ. තමුනාස්සලගේ කාලේ තමයි කොටියට රට ලියලා දුන්නේ. වේලුපිල්ල ප්‍රභාකරන් එක රවි වික්‍රමසිංහ මහත්තයා ගිවිසුම ගැව්වේ කවුරු කාලේද? එදා කාලේ කිරියල්ල මහත්තයා ඉදියා මේ කැබිනට් මණ්ඩලේ. ඒ කාලේ මේ ඉස්සරහ ඉඳපු ඇමතිවරු ටික හිටියා. තමුනාස්සලා තමයි වේලුපිල්ල ප්‍රභාකරන් එක ගිවිසුම් අස්සම් කළා කොටියට රට ලියලා දුන්නේ. එහෙම තමුනාස්සලට පුළුවන්ද රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කරන්න? තමුනාස්සලා කතා කරනවා සහරාන්ගේ සිද්ධිය ගැන. කවුද සහරාන්ගේ සිද්ධියට සම්බන්ධ? තමුනාස්සලගේ පැත්තේ පහුගිය මැතිවරණයකට තරඟ කරපු තමුනාස්සලගේ පක්ෂ මන්ත්‍රීවරු. අද අහුවෙලා තියෙනවා තමනාස්සලා රිෂාඩ් බදුදී නැමැතිවරයා සහරාන්ගේ බිරිඳට කතා කරපුවා මල්ලිගේ මගුලට ගියපුවා හිරගෙදරට අර බෝම්බකාරෝ හොයන්න ගෙවල් වලට ගියපුවා අද සියලු දෙනා හුවෙලා තියෙනවා අද කතා කරලා මුජමල් රහමාන් මහත්තයා අහනවා දැන් කොහ අවුරුද්දක් ගියා මොනවද කරේ තාම කොමිසම සාක්ෂි ගන්නවා තමනාස්සලගේ ආණ්ඩුවයි අපේ ආණ්ඩුවයි අතර වෙනසේක තමයි තමනාස්සලගේ ආණ්ඩුව කාලේ අරලිය ගාමන්තිලේ අගමැතිතුමා එනවා රංජන් රාමනායක ඉඳ ගන්නවා අධිකරණ නැමැති ඉඳ ගන්නවා නීතිපති ඉඳ ගන්නවා පොලිස්පති ඉඳ ගන්නවා ඉඳගෙන කියනවා අහුවලට නඩු දාන්න මේක මොකද්ද නඩුකාරයට කතා කරනවා එහෙම දෙයක් අපේ පැත්තේ නැහැ එහෙම දෙයක් අපේ ආණ්ඩුවේ නැහැ අපේ අගමැතිතුමා අරලිය ගාමන්තිලේ එහෙම රැස්වීම දියන්නේ නැහැ අපේ ජනාධිපතිතුමා එහෙම රැස්වීම දියන්නේ නැහැ අපේ අධිකරණ නැමැතිතුමා බලපෑම් කරන්නේ නැහැ ඒ නිසා තමුන්නාස්සලට මේක දැනෙන්නේ නැහැ තමුන්නාස්සලට මේක තේරෙන්නේ නැහැ අවුරුද්දක් ඇතුළත තමුන්නාස්සලට නොදෙනවා වෙන්න පුළුවන් හැබැයි හොඳට මතක තියාගන්න මහා බැංකු මංකොල්ල කාපු වුන් ටික ඒ වගේම කතෝලික ජනතාවට වෙච්ච අසාධාරණය කරපු සාරාන්ගේ අන්තවාදී සියලු දෙනාට ඉදිරි කාලයේ දඬුවම් ලැබෙයි නීතිය ක්‍රියාත්මක වෙයි ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙනවා හැබැයි ඒවා මාසෙන් දෙකෙන් කරන්න බෑ ඒ නිසා තමුන්නාස්සලා කරුණා කරලා අපි ඉල්ලීමක් කරනවා ඒ සඳහා අපිට කාලයක් ලබා දෙන්නයි කියලා ඊළඟට මුලස්සනේ ගරු කතානායකතුමනි ඔබතුමා මං අහගෙන හිටියා අපේ චම්පික රණවක ඇමතිතුමා කතා කරා චම්පික රණවක ඇමතිතුමා දැන් මේ ඊළඟ තමුන්නාස්සලගේ පක්ෂේ නායකයා වෙලා තියෙන හින්දා දැන් අලුත් මේකප් එකක් එහෙම දාලා කොණ්ඩේ හදලා දැන් ටිකක් අමුතු විදියට කතා කරනවා එතුමා කතා කරලා කිව්වා මේ ආණ්ඩුව යටතේ දේශපාලන පරිගණීම් කරනවායි කියලා මං අහන්නේ චම්පික රණවක ඇමතිතුමා ඇඳුම් ඇඳගෙනද මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ දේශපාලන පරිගණීම් ගැන පහුගිය කාලේ අපිට නඩු දාන පළවෙනි හදපු කමිටුවේ හිටපු කෙනා චම්පික රණවක රාජිත සේනාරත්න තමුනාස්සලගේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මේ සියලු දෙනා එකට එක්කව් වෙලා තමයි මේක මෙහෙව්වේ රංජන් රාමනායක මහත්තයා තමයි පාවිච්චි කරේ නඩුකාරයන්ට කතා කරන්න ඉතින් ඒ නිසා තමුනාස්සලාද කතා කරන දේශපාලන පරිගණකින් අපිට කියන්න තමුනාස්සලගේ දේශපාලන පරිගණකින් කරා නම් අපි දාපු top 10 කම්බාරු ෆයිල් ටික තාම ඉන්ක්වයරි ටිකක් ඕ ඒගොල්ලෝ අත්තරංගොඩ ගත්තද නැහැ තාම එහෙම නැහැ පොඩ්ඩක් ඉන්න තමුනාස්සලට දේශපාලන පරිගණකින් වෙලා නැහැ චම්පික රණවක මහත්තයා ඇතුළට ගියයි මිනිස්සෙක් හප්පලා ගියා වෙනස් කරා පැමිණිලි කරා ඒ නිසා තමුන්නාන්සලගේ තාම වෙච්ච හොරකම් නීති ගැන තාම පොලිසිය පරීක්ෂණ පවත්වනවා කියලා අපි හිතනවා පොලිසිය බාර ඇමතිතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා තමුන්නාන්සේ අපි ගරු පොලිසිය බාර ඇමතිතුමනි අපි මේවා 2016 දාපු පැමිණිලි ඒ නිසා ඔබතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා මේවා විභාග කරන්න මේවා පරීක්ෂා කරන්න පොලිස්පතිතුමාට කියන්න මේ පිළිබඳ කටයුතු කරන්න කියන්න කියලා මේගොල්ලෝ පේනවනේ අපෙන් අහනවා කෝ කරපු දේවල් කියලා ඒ නිසා මේවට සාධාරණයක් කරන්න කියලා අපි ඔබතුමාට ඉල්ලීමක් කරනවා ඒ වගේම ඔබතුමාලා කිව්වා මහා බැංකුව ගැන කතා කරනවා අබං අහගෙන විපක්ෂයේ මන්ත්‍රීවරු කියනවා මහා බැංකුවට මොකද වුනේ කො අත්තරංගොඩ ගත්තද කියලා අහනවා තමුනාස්සලට මතක ඇති මේ කෝප් කපිටුවේ ඉන්න මන්ත්‍රීවරු ඉන්නවනම් මහා බැංකුව මංකොල්ලේ ගැන මහා බැංකුව නිලධාරීන්ට විකටකාධිපතිට තොරතුරු දුන්නේ නැහැ මම තමයි මුලින්ම කෝප් කමිටුවේ සමාජික හැටියට ගිහිල්ලා අපි කිව්වා කො මේකේ මහා බැංකුව වාර්තාව අපි ඊට පහුවදා මහා බැංකුව අධිපති පාර්ලිමේන්තුවට ගෙනාවා අද මහලොකට ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරන හිටපු කතානායක කරු ජයසූරිය මහත්තයා මොකද කරේ හඳුන් නැති මහත්තයා කාමරයට ගෙනලා කිව්වා හිටපු මහ බැංකුව අධිපතිව කෝප්පයකට කඳවන්න එපායි කිව්වා කරු ජයසූරිය මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ඉඳගෙන හැබැයි හඳුන් නැති මහත්තයාට ස්තුති වන්දනය උතුමා එක බෑහි කියලා කිව්වා මහලොකු දැන් සාධාරණ සමාජයක් හදන්න යන කරු ජයසූරියලා අර්ජුන් මහේන්ද්‍ර නාරක්ෂා කරන්න කටයුතු කරා පුළුවන් නෑ කියන්න හඳුන් නැති මහත්තයාට සාක්ෂි දෙයි කෝප් කමිටුවේ සමාජිකයේ කැඩියට ඒ නිසා ඔබතුමාට බලව ඔබතුමාගේ වෙලාව ගන්න. ඒ නිසා කෝප් කමිටුවේ සමාජිකයේ කැටියට කෝප් කමිටුවේ සමාජිකයේ කැටියට තමුන්නාස්සලා එදා මහා බැංකු අධිපති ගේන්න දුන්නේ නැහැ. මහා බැංකු අධිපති පිළිබඳ පරීක්ෂණ තියන්න දුන්නේ නැහැ. ඒ පිළිබඳ කටයුතු කරන්න දුන්නේ නැහැ. හැබැයි අද මහා බැංකුවට සම්බන්ධ නිලධාරීන්ට විරුද්ධ පරීක්ෂණ කරලා
ගරු කතානායකතුමනි මේ මහා බැංකු චෝදිතය ගැන කතා කරනවා. අද මහා බැංකු චෝදිතයෝ කියපු කට්ටියට MSD එකේ තාම ආරක්ෂා දීලා ඔබතුමාලා රජ යටතේ තියාගෙන ඉන්නේ මොන කෙහෙල්මලකටද? ඔබතුමාලට පුළුවන් මේක ඉවත් කළවිලා අඩුම ගන්න එදා මේ කියපු
නීතිපස්සයක් කියන්නේ කාටද කියලා? කාටද ආරක්ෂා දීලා තියෙන්නේ? ඉතින් නම කියන්නේ නම් මම දන්නේ නැහැ. කතානායකතුමනි එතුමාට මගේ වෙලාව දෙනවා නම කියන්න කියන්නේ. ඔබතුමාට මගේ වෙලාව දෙනවා නම කියන්න. ඔබතුමාට මගේ වෙලාව දෙනවා නම කියන්න. ඒවා නම කිය මගේ වෙලාව වරයි නම කියන්න. නම කියන්න. ඉතින් මුලස්සනේ සභාපතිතුමනි නම කියා ගන්න බැරි නම් ඔබතුමාලා අපට නම කියන්න. ඔබතුමාලා අපට නම කියන්න. නම මහා බැංකුවට කොහොමද ආරක්ෂාව දීලා තියෙනව? මහා බැංකුවට ආරක්ෂාව දෙන්න බෑ. කවුද? ඉතින් කියන්න මට නම. ඉතින් ඔබතුමා මට කියන්න. දැන් ඔබතුමා ඉතින් ඔය දෙන්නටම මගේ වෙලාව වරගෙන නැගිටලා කියන්න. චමින්ද මන්ත්‍රීතුමයි හේෂ මන්ත්‍රීතුමයි දෙන්නම නැගිටලා කියන්න. කියන්න මට කවුද කියලා.
දැන් දැන් මෙතුමා චෝදනා කරනවා මහ බැංකුව රෝටි කියලා යහපාලන ආණ්ඩුවේ. ඉතින් ඒ හොරු තමයි. ඒ හුරු තමයි ඒ ඔබතුමා කියවනවා නම් දන්නවනම් ඒ හුරුන්ට තමයි ඔබතුමා ආරක්ෂාව දීලා
තියෙන්නේ නැති මක් ඔබතුමා නම කියන්නේ නැහැනේ නම කියන්නකෝ මට ඔබතුමා නම කියන්න
ඔබතුමාල පහුගිය කාලේ වේදිකා ගාන කියපු නන් ටිකක් තියෙනෝනේ ඔය නන් හතර පහ ඒ හතර පහ දෙනා ගාමෙන් මෙස් දෙක තාම ඉන්නෝ අපේ තමල්ලම තුමා ඔයලා බලන්න ඒ ඒ ඒ ඇයි
දැන් මේමය මම හිතුවා හේෂා මන්ත්‍රීතුමා රත්නපුරේ දිස්ත්‍රික්කේ තමුන්නාසේව එකට ගෙනාවා ඔබතුමා හොඳ තරුණ නායකයෙක් හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නම කියා ගන්න බෑ ඔබතුමාලට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මම කියනවා මහා බැංකු මහවරා රනිල් කියලා මම කියනවා හැබැයි ඔබලට කියන්න කොන්දක් නැහැ ඔබලට කියන්න කොන්දක් නැහැ මොකද ඔබතුමාලා එතුමාට බෞගේ කාලේ සලකපු හැටි කතා කරපු හැටි ඔබතුමාලට හිතන එකක කියන්න බෑ ඒ නිසා අපි ඔබතුමාට කියන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා විපක්ෂ නායකවරයා හැටියට ඔහුට ආරක්ෂාවක් කිමි ඒක තියෙනවා ඒකට වැඩි කවුරු හරි තියෙනවා නම් ඒක අයි කරන්න අපි කියන්න ලෑස්ති ඒ නිසා අපි ඔබතුමාලට කියනවා ඒ විතරක් නෙවෙයි මහා බැංකු අධිපතිලා විතරක් නෙවෙයි ඔබතුමාලා කියන්නේ ඉතින් ඔබතුමා කියනවා මහා බැංකුවේ ඒ කට්ටියට ආරක්ෂාව දීලා දිනවා කියලා ඔබතුමා දන්නවද අර්ජුන් මහේන්ද්‍රන්ගේ අරක්කු ඒජන්සි ගත්ත කට්ටියට ආරක්ෂාව දීලා දිනවා පොලිසිය අර්ජුන් මහේන්ද්‍රන්ගේ අරක්කු කේස් අත් අරගත්ත අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා එහෙනම් මැන්ඩිස්ගේ ඒජන්සි ගත්ත කට්ටියට ආරක්ෂාව දීලා දිනවා එනදි ඒවත් නවත්තන්න ඕනේ ඉතියරිසා අපි ඔබතුමාලට කියනවා මහා බැංකු කොල්ලේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙනවා ගරු මන්ත්‍රීතුමා බය වෙන්න එපා ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙනවා ඒ පිළිබඳ නීතිය කටයුතු කරනවා දැන් හිටපු මුදල් ඇමතිවරයා ගෙදරක් ගන්න සල්ලි ගත්තා ඔහුට අධිකරණේ නඩු දාලා
ඔව් ජගත් පුසා
මොකද්ද
සර් අපිට නම කියන්න නම දැනගන්න කැමති අර නම දැනගන්න කැමති ගරු ඇමතිතුමා අර නම වෙන්ඩිස්සේ කියන්නේ
මම කැමති නැහැ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු අපහස්තාවයට පත් කරන්න. ඔබතුමා ඔබතුමාට දුරකතනේ අපි කියන්න ඕනේ ඔබතුමාලා ඔබතුමාලා මහා බැංකු මංකොල්ල ගැන කතා කරනවා. මට තමුන්නාස්සලා කියන්න 2015 පාර්ලිමේන්තු මැතිවරණේ එක්සත් ජාතික පක්ෂෙන් තරක කරපු මන්ත්‍රීවරුන්ට රනිල් වික්‍රමසිංහ මහත්තයා පක්ෂෙන් සල්ලි දුන්නේ නැද්ද කියන්න ඡන්දෙට. මට කියන්න 150යි 20යි 100යි සල්ලි දුන්නේ නැද්ද කියලා කියන්න. හැම කෙනෙකුටම සල්ලි දුන්නා. ඒ සියලු සල්ලි දුන්නේ මහේන්ද්‍රන්ගේ සල්ලි. හොඳට මතක තියාගන්න. අපි මහා බැංකුවට නඩු දාන්න ගියොත් තමුන්නාසෙල ඔක්කොම හිරේ දාන්න වෙනවා. මේ ඔක්කොම දාන්න වෙනවා. මොකද මේ ලොරිය අරගෙන ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයේ හැම මන්ත්‍රීවරයෙකුටම 150 ගානේ දුන්න 2015 පාර්ලිමේන්තු මැතිවරණේ. ඒ සියල්ල දුන්නේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ සල්ලි. ඔබතුමාලා එක දන්නේ නැතුව ඇති. ඔබතුමාලා එයාගේ සල්ලි කියලා දන්නේ නැතුව ඇති. හැබැයි මතක තියාගන්න ආනන්ද අලුත්කමගේ මන්ත්‍රීතුමා දිවුරුම් ප්‍රකාශයක් CID එකට දුන්නා. මට ගෙනෙල්ලා දුන්නා අර්ජුන් ඇලෝසියස් එතන හිටියා. මට 150ක් දුන්නා කියලා දිවුරුම් ප්‍රකාශයක් තමුන්නාසලගේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී එක්ක අපිට දීලා තියෙනවා. ඒ නිසා තමුන්නාසලගේ කෝප් කමිටුවේ හිටපු සමාජිකයෝ මොකද කරේ? සියලු දෙනා සල්ලි ගත්තා. කෝප් කමිටුවේ සල්ලි ගත්තා. තමුන්නාසලගේ සමාජිකයෝ. ඒ නිසා මම ඒකයි කිව්වේ බැඳුම් කරගෙන හිරේ දානවා නම් හිටපු 156 හිරේ දාන්න වෙනවා. තමුන්නාසලගේ හොඳට මතක තියාගන්න. ඒ නිසා බැඳුම් කර වැරදි කරුවන්ට දඩුවම් දෙනවා. තමුන්නාසල කලබල වෙන්න එපා. තමුනාසලට හදිස්සි තියෙනවා තමුනාසලට හදිස්සිය තිබ්බා අපි 2015 පෙරදිලා මහින්ද මහත්තයාට වද දුන්නා නාමල් මන්ත්‍රීතුමාට වද දුන්නා රණතුංග මන්ත්‍රීතුමා මහින්ද ආනන්දලට වද දුන්නා ජොල්සන් නැමතුවාලට වද දුන්නා තමුනාසලට නිින්ද ගියේ එතකොට තමුනාසල අපිව හිරේ දැම්මා තමුනාසල අපිට වද දුන්නා තමුනාසල සතුටු නැහැ වට හැබැයි අපි එතෙන්ට යන්නේ නැහැ අපි මේ වේදනාව දන්නවා අපි බොරු නඩු දාන්නේ නැහැ හැබැයි නියම පරීක්ෂණ පවත්වලා තමුන්නාසලාගේ වැරදිකාරෝ ඉන්නවනම් ඒ සියලු තොරතුරු හෙළි වෙලා තියෙනවා ඒ අයට ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක වෙයි කියලා අපි තමුන්නාසලාට මතක් කරනවා ඊළඟට අපේ මුලස්සනේ සභාපතිතුමනි අපේ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා කතා කරලා කිව්වා මම හිටපු පොලිසිය බාර නියෝජ්‍ය කතා ඇමති හැටියට මම කතා කරන්න කැමතියි කියලා කිව්වා එතුමාගේ අද සියලුම පත්තරවල මොකද්ද හෙඩ්ලයින් එක තියෙන්නේ පාස්කු ප්‍රහාරේ එතුමාගේ ගමේ මුස්ලිම් කඩවල් වලට ගහපු මිනිස්සුන්ට අපදෙන්න කියලා බලපෑම් කරේ නවින් නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා කියලා අද පත්තර වල දාලා තිබුණා. ඉතින් බලන්න මුස්ලිම් මිනිස්සුන්ට ගහලා ඒ මිනිස්සුන්ට අපදෙන්න කියලා බලපෑම් කරපු නලින් බණ්ඩාර මහත්තයා අද කතා කරනවා ජාතික ආරක්ෂාව පිළිබඳ. හරි. ඊළඟට තමුන්නාන්සේලාගේ අපි තාම තමුන්නාන්සේලා හැදිලා නැහැ. තමුන්නාන්සේලා පහුගිය පාර්ලිමේන්තු මැතිවරණේ තමුන්නාන්සේලා බිමටම වැටුණා. තමුන්නාන්සේලා මේ කරපු පහත් නිඳිත ක්‍රියා නිසා අද තමුන්නාන්සේලා කාගෙනද කතා කරන්නේ? අදත් කතා කරන්නේ ශානි ගැන. තමුනාසල අදත් කතා කරන්නේ නාලක සිල්වා ගැන. තමුනාසල ඔක්කොම පෙනී හිටින්නේ කවුරු වෙනුවෙන්ද? ශානි ගැනයි නාලක සිල්වායි. කවුද ශානි නාලක සිල්වායි කියන්නේ? තමුනාසලට ඕන විදිහට පහුගිය කාලේ නඩු දාලා හිරේ දාන්න සියලු වගකීම් ගත්ත මිනිස්සු ටික. දැන් අද තමුනාසල ඔය කරපු ඉදන් තමුනාසල දකින්න තිරංජන රාමනායක මන්ත්‍රීතුමා අසරණ වෙච්චාට. රංජන් රාමනායක මන්ත්‍රීතුමා මෙතන කතාව කරනවා. ඔක්කොම ඇවිල්ලා තොරතුරු ටික දුන්නා. අන්තිමට රංජන් කතා කරලා ඔක්කොම රංජන්ව දාලා ගියා. ඒ වෙලාවේ රංජන් රාමනායක මන්ත්‍රීතුමා අසරණ වුණා. කතා කරන්න කෙනෙක් හිටියේ නැහැ. මම එතුමාගෙන් ඇහුවා. මම එතුමාට කිව්වා තමුන්නාස්සේ පිළිගන්නව නේද රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔබට කිව්වා කියලා. වචනයක් කටාරලා කිව්වේ නැහැ. මම කෝපට නඩුකාරයන්ට කතා කරේ රනිල්ට ඕනවට නෙවෙයිද කියලා මං අහුවා. රංජන් රාමනායක මහත්තයා වචනයක් කතා කරේ නැහැ. ඒ නිසා මතක තියාගන්න. රංජන් රාමනායකව බිත්තිරි හෙත්තු කළා තමුන්නාස්සලා ගහනවා. මේක රංජන් රාමනායක තනියම කරපු දෙයක් නෙවෙයි. සමස්ත එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයුම. මේක ඇතුලේ හිටියා තමුන්නාස්සලා ඔක්කොම එකට වග කියන්න ඕනේ. තමුන්නාස්සලාගේ කණ්ඩායම් රැස්වීමලව කතා කරා. තමුන්නාස්සලා විවේචනය කරා. තමුන්නාස්සලා දැනගෙන හිටියා. ඒ නිසා අපි ඔබතුමාලට කියනවා තමුන්නාස්සලා ඒ ඔක්කොම කරේ. ඒ ඔක්කොම සියල්ල මෙහෙයුම් කරපු සැලසුම් කරපු අද ශානිලාට සිද්ධ වෙනවා නාලකලට සිද්ධ වෙනවා ඒවට දඬුවම් විඳින්න. ඒ නිසා අපි ඔබට කියනවා අපි ලෑස්ති නැහැ අපේ පොලිස්පත්තුමාලට ඒ බලපෑම කරලා ඔබතුමාලගේ ආණ්ඩුවක් යටතේ ඒ පොලිස් නිලධාරින්ටත් අසාධාරණයක් කරන්න. ඒ නිසා තමයි සාධාරණ පරීක්ෂණයක් පවත්වලා ඒ අයට වැරදි කරන්නට දඬුවම් දෙන්න අපි කටයුතු කරන්නයි කියන එක තමුන්නාස්සලාට කියන්න ඕනේ. ඊළඟ ඔබතුමාලට කියන්න ඕනේ අද මගෙලඟ තියෙනවා මම ඉදත් පාර්ලිමේන්තුවේ කිව්වා තමුන්නාස්සලාගේ කාලේ පාතාලේ මර්ධනය කරන්න තමුන්නාස්සලා මොනවද කරේ? මත්කුඩු අල්ලන්න තමුන්නාස්සලා මොනවද කරේ? වැඩිම පාතාලේ හිසේ සෙව්වේ තමුන්නාස්සලාගේ කාලේ. ඔබතුමාලේක පිළිගන්න. තමුන්නාස්සලාගේ කාලේ තමයි සාගල රත්නායක මහත්තයා තමයි හිටපු ආරක්ෂක ඇමති පොලිසිය භාර ඇමති තමයි පාතාලේ රැක්කේ. තමුන්නාස්සලාට පුළුවන් වුණාද ඒ කාලේ සාගලට වචනයක් කියන්න? සාගලගේ ආරක්ෂාව අඩුගානේ සාගල රත්නායක මහත්තයාට විරුද්ධව කෙනෙක් කතා කරාද? තමුන්නාස්සලාගේ කණ්ඩායම් රැස්වීමේ මේ අපේ ඉන්න පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරු ඇමතිවරයෙක් වැරද්දක් කරොත් මේගොල්ලෝ බය නැතුව කොන්දක් දිනන අපිට විරුද්ධව මේගොල්ලෝ කතා කරනවා. අපේ පක්ෂය ඇතුලේ එහෙම ප්‍රජාතන්ත්‍රවාදයක් අපේ පක්ෂේ තියෙනවා. තමුන්නාස්සලාගේ සාගල රත්නායක මහත්තයා මලික් සමරවික්‍රම මහත්තයලා කරපු හොරගම් මහදවල් මංකොල්ල කෑවා. වෙනම ඉකොනොමික් කොමිටියක් කියලා හදලා මෙරටේ ජනතාවගේ මුදල් කෑවා. තමුන්නාස්සලාට තිබුණාද එදා පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රී හැටියට වෙනුවෙන් කතා කරන්න? ඔබතුමාලට එදා කතා කරන්න තිබ්බේ නැහැ. ඔබතුමාලා කතා කරා නම් ඔබතුමාලට මොනව වෙයිද දන්නේ නැහැ. ඒක තමයි තමුන්නාස්සලාගේ පැත්තේ තිබ්බ තත්ත්වය. එනිසා අපි ඔබතුමාලට කියන්න ඕනේ ඔබතුමාලගේ කාලේ තමයි වැඩිම මත්කුඩු ජාවාරම වැඩිම මත්කුඩු වැඩිම ව්‍යාපාරිකයෝ සම්බන්ධ වුණේ මත්කුඩු වෙලදාම වැඩිුණේ ඔබේ කාලේ. ඔබතුමා මගේ ළඟ තියෙනවා ඒ සංඛ්‍යා ලේඛන. මම එදත් කිව්වා ඔබතුමාල අවුරුදු පහේම කුඩු කිලෝ 2732යි තමුන්නාස්සලා අල්ලලා තියෙන්නේ. අපි අවුරුද්දට 1799ක් අල්ලලා දුන්නේ ඒක අවුරුද්දට. තමුන්නාස්සලා අවුරුදු දෙකට අවුරුදු පහට 2700ක් අල්ලනකොට අපි අවුරුද්ද අල්ලලා දුන්නේ 1700ක්. ඒ නිසාද කුඩු මත්කුඩු සම්පූර්ණයෙන් පාලනය වෙලා තියෙනවා. අද මත්කුඩු විකුණන්නේ නැහැ. අදේව තහනම් කරලා අදේව නීති සකස් කරලා පොලිසියට දැඩි ලෙසය කටයුතු කරගෙන යනවා. ඒ නිසා තමයි මේ රටේ මත්කුඩු ජාවාරම සම්පූර්ණයෙන් නැවතිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මගේ ළඟ තියෙනවා පෞගේ කාලේ 2015 ඉඳලා පාතාල මිනිස්සු මරපු ලේකණේ මගේ ළඟ තියෙනවා. මෙතන මගේ ළඟ තියෙනවා අගුණකැලපලස්සේ ප්‍රදේශයේ පණ්ඩිත ශාන්තර වෙඩිතැබීම 2018 ගල් කිස්සේ ගෝමඩකල හන්දියසල අමල් පුෂ්ප කුමාර ඝාතනය කිරීම ගල් කිස්ස මහනගර සභාවේ රංජන් සිල්වා ඝාතනය කිරීම. අද තමුන්නාන්සලා බලන්න 2015 2019 අගෝස්තු 16 පස්සේ එක ඝාතනයක් සිද්ධ වෙනවද? එක පාතාලයක් එනවද? අද තියෙනවද තමුන්නාස්සලට? අද පාතාලේ නැහැ. අද මත්ද්‍රව්‍ය නැහැ. ඒ නිසා මතක තියාගන්න ලංකා දේශපාලන ඉතිහාසයේ මත්කුඩු සහ පාතාලේ මේක මර්ධනය කරනවා කියලා ලේසි දෙයක් නෙවෙයි. මේක ජනාධිපතිතුමා ගන්න රිස්ක් එක එතුමා ගන්න වගකීම ලේසි පාසු කාර්යභාරයක් නෙවෙයි. ආරක්ෂක ලේකම්තුමා ගන්න වගකීම රිස්ක් එක ලේසි පාසු කාර්යභාරයක් නෙවෙයි. මේගොල්ලෝ හත් වෙන්නේ පාතාලයත් එක්ක, මේගොල්ලෝ හත් වෙන්නේ මත්කුඩුත් එක්ක, මේගොල්ලෝ මේ සටන් කරන්නේ මේගොල්ලගේ ජීවිතත් එක්ක. ඒ නිසා අද මතක තියාගන්න තමන්ගේ ජීවිත අමතක කරලා දාලා, තමන්ගේ ඒ සියල්ල අමතක කරලා දාලා අද පාතාලයේ මත්කුඩු මර්ධනය කරන්න මේ ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ඔබතුමාලා හොඳට මතක තියාගන්න මේ වැඩපිළිවෙල තමුන්නාස්සලාට කතා කරන්න දෙයක් නැහැ. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ජනාධිපතිතුමා ප්‍රමුඛ අගමැතිතුමා ආණ්ඩුව එවැගේම ආරක්ෂක ලේකම්තුමා ප්‍රමුඛ සියලුම ත්‍රිවිධ හමුදාවල නිලධාරි මහත්තුරු මෙරටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න තමුන්නාස්සලා වෙනුවෙන් ඒ සියලු කටයුතු සිද්ධ කරලා තියෙනවා කියන එක මම තමුන්නාස්සලාට කියන්න ඕනේ. මම මේට වැඩි මගේ කාලය ගන්නෙ නැහැ. ඒ නිසා මම නැවතත් ඔබතුමාලට කියන්නේ තමුන්නාස්සලාට ජාතික ආරක්ෂාව පිළිබඳ කතා කරන්න සදාචාරාත්මකයි තියක් නැහැ. ඔබතුමාලා හොඳට මතක තියාගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා ත්‍රස්තවාදයෙන් පෝෂණය වුණා, සජිත් ප්‍රේමදාස මහත්තයා අන්තවාදයෙන් පෝෂණය වෙනවා. අද තමුන්නාස්සලාගේ පක්ෂයට සල්ලි වියදම් කරන්නේ අන්තවාදය. අද තමුන්නාස්සලාගේ පක්ෂයට වියදම් කරන්නේ අන්තවාදය. තමුන්නාස්සලාට අද තමුන්නාස්සලාගේ පක්ෂයේ සියලු වියදම් දරන්නේ අන්තවාදය. ඒ සියලු තොරතුරු දැන් හෙළි වෙලා තියෙනවා. හිටානිද පොඩ්ඩක් ඉන්න. අපි තාම එළියට දැම්මේ නැහැ. අපි එරිසයි තොරතුරු වෙලාවට අපි එළියට දාන්නම්. තමුන්නාස්සලාගේ රැස්වීම වලට කාර්යාල වලට කුලි ගෙවන්නේ කවුද? ඒ සියල්ල පිළිබඳ අපේ ඉන්නවා කෝ අපේ ඩයනා මන්ත්‍රීතුමිය පේන තෙක් මානෙක ඉන්නවත් දන්නේ නැහැ. මම එදත් කිව්වා අන්න අතවනනවා. පෞගේ ජනාධිපතිවරට හම්බෙච්ච සල්ලි වලින් අපේ විපක්ෂ නායකතුමාගේ නෝනා ගත්ත දේපල ඔක්කොම අහගන්න ලේස්තුව. ඒවා කියන්න පුළුවන්. අපි ඒවා කියලා තමුන්නාස්සලා අපහස්තාවයකටපත් කරන්නේ නැහැ. එනිසා අපි ඔබතුමාලගෙන් කියනවා මේ ආණ්ඩුව ඒ වගකීම යුතුකොට ජාතික ආරක්ෂාව 100%ක් සාර්ථකව ඉෂ්ට කරන්න තුමන් අභියාණ්ඩුව කටයුතු කරලා තියෙන එක මතක් කරමින් මගේ මිත්‍ර පොන්නම්බල මන්ත්‍රීතුමා ඉන්නවා එතුමා ඉස්සෙල්ලා හිටියේ නැහැ ඔබතුමාටත් වචනයක් කියන්න ඕනේ තමුන්නාස්සේ හැමදාම පාර්ලිමේන්තුවට අයලා ඉංග්‍රීසියෙන් කතා කරනවා ඉංග්‍රීසියෙන් කතා කරලා ත්‍රස්තවාදීන් වෙනුවෙන් තමුන්නාස්සේ පෙනී හිටිනවා මම පුදුම වෙන්නේ නැහැ මොකද ඔබතුමාට කීයක් හරි භාෂකට බැංකුවට සල්ලි ඉන්නේ ඒගොල්ලන්ගේ මොකද තමුන්නාස්සේව අනුග්‍රහය දක්වන්නේ ඩෑෂ්බෝඩ් එක තමුන්නාස්සේලා ඩෑෂ්බෝඩ් එක so when you speak in english only that you get money ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ because they are funding right so ඔබතුමා සිංහලෙන් දෙමළෙන් කතා කරන්නේ නැහැ ඔබතුමා ඉංග්‍රීසියෙන් කතා කරන්නේ ඩෑෂ්බෝඩ් එකට ඒ නිසා ඔබතුමාගේ පක්ෂ ගෙනියන්න තමුන්නාස්සේට සල්ලි හම්බ වෙන්නේ අන්තවාදී ත්‍රස්තවාදී පෝෂණය කරොත් විතරයි ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ දියුරුමක් කරලා මෙරට වෙනුවෙන් කතා කරන්නේ ඒ නිසා අපි කැමති නැහැ සහෝදර මන්ත්‍රී හැටියට ඔබතුමාත් එක්ක ගැටුමකට යන්න ඒ නිසා ඔබතුමාත් මගේ ඉස්කෝලේ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක් ඒ නිසා මීට වැඩිය වගකීමකින් ඔබතුමාගේ පියා අපේ අගමැතිතුමා බොහොම ගරු කරපු නායකයෙක් ඔබතුමාගේ පියා ඒ නිසා අපි හැම වෙලාවෙම මොනවා හරි ඔබතුමාට කියනකොට අපිට අගමැතිතුමා ආවාද කරනවා ඔබතුමාගේ පියා බොහොම හොඳ හිතවත් එක්ක අපේ අගමැතිතුමාගේ ඒ නිසා අපි ඔබතුමාට කියනවා ඔබතුමාගේ අනුග්‍රහය දක්වන්න ඔබතුමාට මුදල් ප්‍රශ්නයක් මොනවා හරි තියෙනවා නම් කියන්න අපි ඔය මොකක් හරි බිස්නස් එකක් ඔය කිරි බෝතල් ටිකක් හරි එකව කරන්න යාපනේ හදලා දෙන්නම් මං කෘෂිකර්ම ඇමතිවරයා හැටියට කිරි එකව කරන එකක් හරි හදලා දෙන්නම් හැබැයි රටේ ජාතික ආරක්ෂාව පාවා දෙන්න එපා කියන ඔබතුමාට මතක් කරමින් අගමැතිතුමා කියනවා කිරි බෝතල් දෙන්න ඕනේ නැලු එතුමා අපි ඔක්කොම සල්ලි දෙල ගයිලු ඒ ඔක්කොම ඩෑෂ්බෝඩ් එකේ සල්ලි අගමැතිතුමා බොහොම ස්තුතියි
වරුණ ලියනගේ මන්තුමා
කතානායකට ස්තුතියන් දෙනවා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඒ වගේම ජාතික ආරක්ෂාව ඒ වගේම ස්වදේශ කටයුතු ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ කතා කරන්න ලැබිච්ච එක ගැන මම සන්තෝෂ වෙනවා ඒ වගේම මේ ස්ථානයේ අපේ ගරු අගමැතිතුමත් ඉන්නවා ඒ වගේම විශේෂ භාර අමාත්‍යවරු ඔක්කොමත් ඉන්න එක සම්බන්ධයෙන් මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සියලු දෙනාටම උදව් කිරීම සඳහා අපේ ත්‍රිවිධ හමුදාව කටයුතු කිරීම සම්බන්ධයෙන් කොවිඩ් මර්ධනය කිරීම සඳහා ඒ වගේම මම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ගැන කතා කරන්න යන්නේ නැහැ ගරු කතානායකතුමනි මොකද ඔක්කොමලම කතා කරා ඒ වගේම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ගැන අපි අපේ දිස්ත්‍රික්කයේ තියෙන දැවැන්නම ප්‍රශ්නේ ගරු අගමැතිතුමා ගම් වතුර පාලනය ඒ නිසා මේ අපි දැක්කේ නැහැ සභාවේ ඉන්න කවුරුවත් මේ ආපදා කළමනාකරණය ගැන වචනයක් කතා කරනවා ඒ නිසා මගේ වගකීම දිස්ත්‍රික්කයේ වෙනුවෙන් ඔබතුමාලාට මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර දීම ඒ වගේම ඔබතුමා දන්නවා 2016 චක්කලයකන අනුව අපේ දීර්ඝ කාලයක් ගංගාදොරටත් එක්ක ජීවත් වෙච්ච උදවිය ඒ වගේම පහුගිය කාලෙම කිසිම දෙයක් වුණ නැහැ මේ 2016 ගරු හිටපු අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ යෝජනාවක් අනුව ආපදා රක්ෂණ අරමුදල නිසා රට රක්ෂණ බිලියන 10ක රක්ෂණ ආවරණයකට යටත් කරා. ඒ නිසා ගරු කතානායකතුමනි අපි දැක 2017 ගම් වතුරට හානි වෙච්ච පවුල් 117,000කට වන්දි ලබා දෙන්න පුළුවන් වුණා. ඒ වගේම ව්‍යාපාර 5000කට වන්දි ලබා දෙන්න පුළුවන් වුණා. ඒ නිසා මේ පාර්ලිමේන්තුව ඒ වගේම රක්ෂණ බාර අරමුදල වියදම් කළ තිබ්බා රුපියල් කෝටි 400ක් 2017. ඒ වගේම අපි දැක්කා 2020 චක්කලේකනේ අනුව ගරු හැමතුමනි මේ චක්කලේකනේ 4-3 ඡේදය අනුව රිසර්වේෂන් වල ඉන්න ඒ වගේම රජයේ නිවාස වල ඉන්න ඒ වගේම LRC ඉඩම් වල ඉන්න ඒ වගේම අනවසරයෙන් ඉන්න උදවිය සඳහා කිසිම මුදලක් ගෙවන්න බැරි විදිහට තමයි 2020 චක්කලේකනේ නිකුත් වෙලා තියෙන්නේ. ඒ නිසා ගරු ඇමතුමනි, චමල් ඇමතුමනි, ඔබතුමා ආපදා කළමනාකරණ ඇමතුමා විදිහට මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. මොකද අපේ රතු දෘෂ්ටිකේ ගත්තාන් පස්සේ විශාල ගම් වතුර හානියක සිද්ධ වෙනවා. ඒ වගේම මේ රතු දෘෂ්ටිකේ රත්නපුර නගරයේ සිට ඇලපාත කියන ප්‍රාදේශීය ගම් කොට්ටාස තමයි අපේ රත්නපුර දිස්ත්‍රික්කයේ දිලුඳුම කොට්ටාසෙ. ඒතර කිලෝමීටර් 3යි මේ රත්නපුර නගරයේ සිට ඇලපාතට තියෙන්නේ. ඒතර මේ ප්‍රධාන නගරයේ සිට කිලෝමීටර් 3ක් තියෙන නගරය හැමදාම දිස්ත්‍රික්කයේ දිලුඳුම කොට්ටාසෙ ඇති නැති පරතරය තියෙන කොට්ටාසෙ. ඒ සිද්ධිය ඇති වෙන්නෙම මේ ගම් වතුර නිසා. මොකද සෑම වසරකම අවුරුද්දකට දෙසරයක් අනිවාර්යයෙන්ම යට වෙනවා. ඒගොල්ලන්ගේ තියෙන සේසත සියලු දේවල් නැති වෙලා යනවා. ඒ නිසා මේ සියලුම දෙනා සමහරක් වෙලාවට LRC ඉඩම් වල එහෙම නැත්නම් රජී ඉඩම් වල ජීවත් වෙන උදවිය. ඒ වගේම ගංගා නිම්නේ ජීවත් වෙන දේ නිසා මේගොල්ලන්ට මේ මුදල ලබා ගන්න බැරි වෙනවා. මොකද 2016 චක්‍රලේඛනයේදී ලක්ෂයේ සිට ලක්ෂ 15 දක්වා මුදල් ලබා දෙන කටයුතු කරා. හැබැයි මේ 2020 චක්‍රලේඛන නිසා යම් කිසි ගැටලුවක් ඇති වෙයි කියලා අපිට හැඟීමක් තියෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි අපි ඉතාමත් ස්තුතිවන්තව මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්, ඒ වගේම මේ සම්බන්ධයෙන් ඔබතුමා මැදිහත් වෙලා කටයුතු කරන්න. මොකද වාරි මාර්ග ඇමතුමා විදිහටත් අපි දැක්කා වේගංග ආශ්‍රිතව යම් කිසි ව්‍යාපෘතියක් ඉදි කරන්න කටයුතු කරගෙන යනවා. ඒ නිසා වේගංග ව්‍යාපෘති ඉදි කරොත් අපිට ඒ ගංගාතුර පාලනය කරගන්න පුළුවන්. ඒ නිසා ඒකත් කඩිනම්ව ඉෂ්ට කරන්න කියලා ඉල්ලීමක් කරමින් අවස්ථාව ලබා දී පිළ ස්තුතිවන්ත වෙමින් නියනබව ස්තුතියි.
ගරු කථානායකතුමනි, අපගේ රජය විසින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන විසර්ජන කෙටුම්පත පිළිබඳ දෙවන වර කීමේදී රාජ්‍ය ආරක්ෂක සුවිදේශ කටයුතු ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් අදහස් කීපයක් ඉදිරිපත් කිරීමට කැමැත්තා. ඒ වගේම අද දින අපේ අමාත්‍යාංශය පිළිබඳව දෙපාර්ශ්වයෙන් ගරු මන්ත්‍රීතුමාලා ඉදිරිපත් කරපු කරුණු අපි අවධානයට ගන්නවා. ඒ වගේම යෝජනා තියෙනවා, චෝදනා තියෙනවා, බොරු දේවල් කියනවා, මේ ඔක්කොම අපි පිළිතුරු ලබා දෙන්න. මම මේ අපේ මේ අවුරුද්ද තුළ මේ එක් එක් අමාත්‍යාංශයේ ආයතනවලින් සිදුවෙච්ච කරුණු පිළිබඳව සවිස්තරව මේ සභාවට දැනුම් දෙන්න ඕන නිසා එක් එක් අයට පිළිතුරු දෙන්න යන්නේ නැහැ. නමුත් යාපනයේ අපේ ගෝවින්දන් කරුණාකරන් මන්ත්‍රීතුමා කියපු කරුණු මඩ කලපේ මන්ත්‍රීතුමා යුද හමුදා වැඩි කියන එක. නමුත් ඒකට පිළිතුර මේ ස්වභාවයේ වැයශිෂ්‍යයෙන් රුපියල් 10,000ක් අපහරින්නේ කියලා යෝජනා ඉදිරිපත් කරපු ගරු සරත් වංශක මන්ත්‍රීතුමා පිළිතුරු දුන්නා. ඇයි ජාතික ආරක්ෂාවට හමුදා වැදගත්? ඇයි සමුදාව ශක්තිමත් කළ යුත්තේ කියන මම යාපනය ගිය වෙලාවේ, මම වවුනියාවේ, මම මුලතිවලගේ වෙලාවේ ඒ ප්‍රදේශවල ජීවත් වෙච්ච ජනතාව ඉල්ලුවේ අපිට බොන්න වතුර ටිකක් දෙන්න, අපිට ගොවිතැන් සඳහා වතුර දෙන්න, අපි වගා කරන භෝගයන් අලෙවි කර ගැනීමට අපිට පහසුකම් සලසලා දෙන්න. ඔබලා කියන එක කරුණක්වත් එයා ඉල්ලුවේ නැහැ මේක බෙදන්න, රට බෙදන්න කියලා. ඒ නිසා අපි ඒ ජනතාවගේ අවස්ථාවෙන් ඉදිරි අවුරුදු කීපය තුළ ඉෂ්ට කරන බව මතක් කරනවා. වත්මන් ලෝකයේ මූණ දී තිබෙන ගෝලීය කොරෝනා වසංගතය හමුවේ විශේෂයෙන් පක්ෂ විපක්ෂ දේශපාලන නායකත්වය, සෞඛ්‍ය කාර මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක බලකාය මෙන්ම මාගේ රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන වන සුදේශ කටයුතු අංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ආපදා කළමනාකරණ අංශවල සියලු නිලධාරීන් ඒකරාශි වී යටි කැපවීමකින් සිදු කරන ක්‍රියාදාමය මේ අවස්ථාවේදීම අගය කරනවා. ආරක්ෂක අමාත්‍යාංශ යටතේ අන්තර්ජාතික වශයෙන් හෝ ජාතික වශයෙන් වසංගත වූදුරු ආපදා, ත්‍රස්තවාදී ක්‍රියා, මද්‍රව්‍ය, ප්‍රචණ්ඩත්වය, තහනම් ආයුධ, මිනිස් ජාවාරම, ළමා හා කාන්තා හිංසනය, පරිසරය හා ජාතික වස්තු විනාශය වැනි ජාතිකමය වශයෙන් මුහුණ දීමට සිදුවී ඇති සියලු ආකාරයේ තර්ජනවලින් ජනතාව ආරක්ෂා කිරීම හා ජාතික ආරක්ෂාව සහතික කිරීම සිය පළමු යුතුකම ලෙස සලකා රජය කටයුතු කරනවා. පසුගිය රජය විසින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන ආයතනික රාමුව නොසලකා හැරීම හා ඒ ශක්තිමත් නොකිරීම නිසා ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වුණා. එම සිදුවීම වලින් පසුව රටේ ආර්ථිකය මුළුමනින් මඩපණ වුණා. මෙම රජයේ සියලු ආකාරයේ ව්‍යසන හා ඉදිරියේදී ඇති විය හැකි තර්ජන වලට මුහුණ දීම සඳහා පුළුල් ජාතික ආරක්ෂක උපාය මාර්ගයක් ක්‍රියාත්මක කරනවා. ඕනෑම තර්ජනයකට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ සියලුම බුද්ධි සේවාවන් සවිබල ගැන්වීම සශක්තිමත් කිරීම පිණිස එම බුද්ධි අංශ සියල් ඒකරාශී කර ශක්තිමත් මෙහෙයුම් රාමුවක් යටතේ ස්ථාපිත කිරීමට රජය අද කටයුතු කරමින් සිටිනවා. බුද්ධි අංශවල ක්‍රියාකාරීත්වය ශක්තිමත් කරන යාන්ත්‍රණයක් සහිත බුද්ධි 50ක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති අතර මේ වන විට නීති විශේෂඥයන් සමන්විත කමිටුවක් මගින් අධ්‍යයනය කරමින් පවතින එම පනත
විසයි විසේකේ වසර මුල භාගයේදී පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම නියමිතයි. මෙමගින් සියලු බුද්ධ්‍යාංශ සමාජිකයන්ට ඔවුන්ගේ රාජකාරී ඉටු කිරීමට අවශ්‍ය නීතිමය ආවරණය ලැබෙනු ඇත. පාස්කිරිදා බෝම්බ ප්‍රහාරය ශ්‍රී ලංකාවේ එක් දිනක සිදුව මාරාන්තිකම ප්‍රත්‍යවාදයේ ප්‍රචණ්ඩත්වයේ වූ අතර ඒ මෙරට තුල ආගමික සමූහ ප්‍රචණ්ඩත්වයේ පළමු අත්දැකීමයි. ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ ජාතීන් හා ආගම් අතර මිත්‍රත්වය වර්ධනය කරවමින් නව ත්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුක්තා දැමීමට අවශ්‍ය වන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ නීති රීති සම්පාදනය සහ ක්‍රියාත්මක කරවීමේ යෝජනාවලිය සම්බන්ධයෙන් වාර්තාවක් 2020 පෙබරවාරි මස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී. ඊට අදාළව ක්‍රියාත්මක කළ යුතු පියවර අමාත්‍ය මණ්ඩලයේ ඉදිරි සති කිහිපය තුළ ඉදිරිපත් කිරීමට නියමිත අතර අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් අනතුරුව අදාළ කාර්යයන් ප්‍රමුඛත්වයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරනවා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයට හා අනුබද්ධ ආයතනවලට පැවරී ඇති භාරදූර කර්තව්‍ය සැලකිල්ලටගෙන යෝජිත විසර්ජන අයවැය මගින් ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව හා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනද ඇතුළුව ආරක්ෂක අමාත්‍යාංශයට 2021 වසර සඳහා රුපියල් බිලියන 307.8 මුළු ප්‍රතිපාදනයක් ලබා දීම පිළිබඳව අපගේ කෘතඥතාවය ගරු මුදල් ඇමතුමාට පුද කරනවා. මෙම ප්‍රතිපාදන ජාතික ආරක්ෂාව විහිළ නැංවීම සඳහා ත්‍රිවිධ හමුදාවේ ආවේක්ෂණ හැකියාව හා මෙහෙයුම් ධාරිතාව වැඩි කිරීම සඳහා වන මිලදී ගැනීම් අලුත් වැඩියාවන් සඳහා යොදවනු ඇත. දැනටමත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් බලය වැඩි කිරීමට ගුවන් යාන හා ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා හෙලිකොප්ටර් සංඛ්‍යාව වැඩි කිරීම හා පවතින යාන අඛණ්ඩව පිරිවැඩියා සිදු කිරීම සහ පවතින රේඩාර් ආවරණය වැඩි දියුණු කිරීම සඳහා රේඩාර් පද්ධති මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කරව ඇත. මිතන් සරත් පන්සක මන්තුවා කියපු කරුණට පිළිතුරු ලැබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදා විසින් අක්වෙරළ මුර සංචාර යාත්‍රාවක් සහ වේගමුර යාත්‍රා දෙකක් අත්පත් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන අතර නාවික හමුදාව සතු නාවික බලය ශක්තිමත් කිරීම තුළින් ශ්‍රී ලංකාවට මුහුදු තීරයේ සිදුවන නීති විරෝධී ක්‍රියාවන් නැවැත්වීම සමුද්‍රීය ආරක්ෂාව සහ නාවික ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු වනු ඇත. එවගේම පැරණි යුද ටැංකි වෙනුවට නව යුද ටැංකි ගැනීමට කටයුතු කරන බවත් මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕන. සරත් පන්සේක මන්ත්‍රීමා කිව්වා තාම ඒවට මුදල් වෙන් කළ නැහැ කියලා. අපි ඒවා කරනවා. කේරළ ගංජා ඇතුළු නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාරම් පිළිබඳ වැටලීම් වේගවත් කිරීම, මත්ද්‍රව්‍ය උදර තුරන් කිරීම සහ නීති විරෝධී ඖෂධ රටතුලට පැමිණීම වැළැක්වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය, පොලිසිය ඇතුළු ආරක්ෂකංශ ඒකාබද්ධව ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ අනාගත පරම්පරාව විනාශමුඛයට ගෙන යා හැකි ඇසට නොපෙමෙන තර්ජනයන්ට මුහුණ දීමට හා ආපදාවලින් ජනතාව මුදවා ගැනීමට හැකිවන පරිදි ත්‍රිවිධ හමුදා යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට ආයෝජනය කිරීම ප්‍රශංසනීය කරුණක්. අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද සෞභාග්‍ය දැක්ම ජාතික ප්‍රතිපත්ති රාමුවතුල විශේෂයෙන් සඳහන් කරන කරුණක් වන්නේ රට වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කළ ත්‍රිවිධ හමුදාවල සාමාජිකයන්ගේ ගෞරවය ආරක්ෂා කරන බවයි. වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වූ ඔවුන්ගේ උසස්වීම්, දීමනා ආදී නපමාව ලබා දීම මගින් ඔවුන්ගේ චිත්ත ධෛර්යය තවදුරටත් ඉහළ නැංවීමට රජය විසින් කටයුතු කරනු ලබයි. පසුගිය මාස 10 ඇතුළ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 2819ක් සඳහාද, සෙසු නිලයන් 53,468ක් සඳහාද එසේ ප්‍රමාද වූ උසස්වීම් ලබා දෙන ලදී. බොහෝ කාලයක් තිස්සේ ප්‍රමාද වීම පැවති ත්‍රිවිධ හමුදාවල හා පොලිසිය සාමාජිකයන්ගේ වැටු, දීමනා හා විශ්‍රාම වැටු පිළිබඳ ගැටලු විසඳීම පිණිස රජය ප්‍රමුඛතාවය දී කටයුතු කරනු ලබනවා. 2009.5.19 වෙනි දිනට පෙර පැවති යුද්ධයට ඍජුවම දායක වීම හේතුවෙන් හා 2009.5.19 දිනට පෙර පැවති යුදමය වාතාවරණයේ ප්‍රතිඵලයක් ලෙස සිදු වූ පශ්චාත් යුද ක්‍රියාකාරකම් වලට දායක වීම හේතුවෙන් ආබාධිත වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හා විශේෂකාර බලකාය ඇතුළු ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් වෙත ජීවිතාන්තය දක්වා ස්ථාවර මාසික දීමනාවක් ගෙවීම සමදී අභ්‍යන්තර චක්‍රලේඛනයක් මුදල් අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ එකකතාවය ඇතිව නිකුත් කරලා තියෙනවා. අමාත්‍ය මණ්ඩලය විසින් විවිධ රාජ්‍ය ආයතනවල සේවය කොට ත්‍රිවිධ හමුදා ස්වේච්ඡා බලසේනා වෙත ඇතුළ උපරිම වයස් සීමාවට එළඹ විශ්‍රාම වැටුපක් නොලබා සේවයෙන් ඉවත් වීමට සිදු වූ අයවලුන් වෙත විශ්‍රාමට පිමිකම් ලබාදීම සඳහා අනුමැතිය ලබා දී ඇත. එමෙන්ම වැන්දබුවා අනද්දරු විශ්‍රාම වැටුපෙන් 50% හිමිකම ලබා ගැනීම සඳහා නියමිත කාල සීමාව තුළ අයදුම් කිරීමට නොහැකි වූ රණවිරු සමාජිකයන්ගේ වැන්දබූ පුරුෂයන්ටද අවස්ථාව සැලසෙන පරිදි සහන කාලය දීර්ඝ කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති අතරේ ක්‍රියාත්මක කිරීමට පියවරගෙන ඇත. රණවිරු සුබ සාධනය සඳහා රජය අවධානය යොමු කරමින් ත්‍රිවිධ හමුදාව පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකා සේනාවල විශ්‍රාමික හා ආබාධිත රණවිරුවන්ට සහායක උපකරණ ලබා දීම සහ එම පවුල් සඳහා නිවාස ණය අධ්‍යාපන හා වෘත්තීය සංවර්ධන වැඩසටහන් හා වෛද්‍යාධාර පහසුකම් ලබා දීම සඳහා රුපියල් මිලියන 750ක් දරු මුදල් ඇමතුමා විසින් අතිරේක වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා. එවාගේම COVID-19 ගෝලීය සෞඛ්‍ය අර්බුදය අන්තවාදීන්ගේ පහසුකම් ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා රජයට විශාල අභියෝගයක් වුණා. ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදාව සෞඛ්‍ය අමාත්‍යාංශ භාගයක මාන බුද්ධිය හා ශක්තිය උපයෝගී කරගන්නේ නව පොකුරු හඳුනාගෙන නව පූර්ව ආරක්ෂක පියවරයන් දියත් කර ඇති අතර විවිධ පුෘත්තිකයන්ගේ සහාය ඇති අඛණ්ඩව පැතිරෙන වසංගතය පාලනය කිරීම සඳහා රටේ ඇති අවම සම්පත් බලමුළු ගන්වන යාන්ත්‍රණයක් ගොඩනගා තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාව එවගේම COVID-19 පැතිරීම පාලනය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන ජාතික ක්‍රමෝපායට දායක වෙමින් ආරක්ෂක අමාත්‍යාංශය ත්‍රිවිධ හමුදා විසින් සිදු කරන කාර්යභාරය සහ එම කටයුත්ත සඳහා ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සියලුම නිලවල නිලධාරීන් දක්වන කැපවීම මේ අවස්ථාවේ කෘතගුණපූර්වකව සිහිපත් කරනවා. එවගේම දරු කථානායකතුමනි, සෞභාගයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව ජාතික ආරක්ෂාවට මුල් තැන දෙමින් රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව පසුගිය වසර තුළ සුවිශේෂ කාර්යයක් ඉටු කළා. රට තුළ ජීවත්වන සෑම පුද්ගලයෙකුටම බියෙන්නා සැකෙන්තොරව ජීවත්විය හැකි සාමකාමී වටපිටාවක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා මඟ පෙන්වීම සිදු කරන අතර 2019 වසරට සාපේක්ෂකව 2020 වසරේ අපරාධ සිදුවීම් අඩුකර ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුවට හැකිය තිබෙනවා. 2019 වර්ෂයේ සමස්ත අපරාධ වාර්තා වීම 946,535ක් වන අතර 2020 වර්ෂය එය 722,136ක් දක්වා අඩු වී තිබෙනවා. කුඩු හා පාතාලයේ හේතුවෙන් කප්පම් හා ප්‍රාණපේට ගැනීම බහුල වීම නිසා සාධාරණ ව්‍යාපාරිකයින්, ආයෝජකයින් හා වෘත්තිකයින් දැඩි කම්පණයට පත්ව රට හැර යන්න යමින් සිටියා. අපරාජයේ බලට පත් වූ 2019 නොවැම්බර් මාසයේ සිට මේ දක්වා මත්ද්‍රව්‍ය වැටලීම් 37,944ක් සිදුකොට පුද්ගලයන් 38,009ක් අත්අඩංගුවට ගෙන තියෙනවා. මෙම වැටලීම් තුළින් හොරයින් කිලෝග්‍රෑම් 1,911ක් ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව හැකි තිබෙනවා. රජිත් ගරු රජිත් බණ්ඩාර මන්ත්‍රීතුමා මේ ගැන සඳහන් කරා. මේ අපි මේ බලයට පත්වෙච්ච දවසෙන් පස්සේ ගත්ත ප්‍රමාණය මම සඳහා කරේ. විදේශ රටවල සිට මෙරට ක්‍රියාත්මක වූ පාතාර ජාලය හා සංවිධානත්ම අතුර අපරාධ ක්‍රියාකාරකම් අඩපණ කිරීමට අපරාජය මේ වන විට ක්‍රියා කරමින් සිටිනවා. ඒ අනුව ජාත්‍යන්තර පොලිසිය සමග එක්ව විදේශ රටවල සංගම සිට පාතාල සමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් මේ වන විට සිදුවෙනවා. අභ්‍යන්තර ආරක්ෂකාංශයේ පසුගිය වසරක ප්‍රගතිය සඳහන් කළොත් මානව සම්පත් සංවර්ධනය, නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය අතහැර යාමේ නියෝගය ලබා සිටි පොලිස් නිලධාරීන් 1000ක් නැවත සේවයේ පිහිටුවීම, පොලිස් දුක් ගැනවිලි කඩිනමින් සමතයට පත් කිරීම, ජනාධිපතිට කියන වැඩසටහන් රසක් ක්‍රියාත්මක කර තියෙනවා. ඒ වගේම අද පොලිසියට බැඳෙන පොලිස් කොස්තාපල්වරයෙකුට අවස්ථාව තියෙනවා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් දක්වා යන්න. ඉතින් ඒ වගේ උපපොලිස් පරීක්ෂකවරයෙකුටත් ඒ ඉහළට යෑමේ අවස්ථාව සලසලා දීලා තියෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ විශාල අඩුපාඩුවක් පැවති වාහන ගැටලුව ගැන කතා කරා. අපි ඒ සඳහා ඉන්දියානු ණය යෝජනා යටතේ ජීප්‍රත 750ක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සලසලා තිබෙනවා. ඒ වගේම තවත් වරාය අත්අඩංගුවට ගත්ත වාහන, ඒ වගේ ලබා දීමටත් යෝජනා කළා තිබෙනවා. පොලිස් නිලධාරීන්ගේ දැනුම සහ ආකල්ප වර්ධනය කිරීම සඳහා කටාන පොලිස් අභ්‍යාස විද්‍යාලය මෙන්ම කළුතර පොලිස් විද්‍යාලය සංවර්ධනය කිරීමට සැලසුම් යෝජනා කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පොලිස් නිලධාරීන් සඳහා උපාධි අධ්‍යයන වැඩසටහනක් කැලණි විශ්වවිද්‍යාලය සමග එක්ව ආරම්භ කිරීමටද අපට හැකි වුණා. වගේම රාජ්‍ය නවන සංවිධාන පිළිබඳව අප ගරු කථානායකතුමනි, අප රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පද්ධතිය පද්ධතියට ඇතුළත් කර ඇති රාජ්‍ය නවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සඳහා මා විශේෂ අවධානයක් යොමු කිරීමට කැමැතියි. දැනට ක්‍රියාත්මක වන 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනත ඉවත් කොට වර්තමාන තත්ත්වයට ගැලපෙන පරිදි නව පනතක් ගෙන ඒමට කටයුතු කරනවා. රාජ්‍ය නවන සංවිධාන මගින් මෙරටට ගලා එන අරමුදල් ත්‍රස්තවාදී ක්‍රියාවන්ට හා නීති විරෝධී ක්‍රියාවන්ට යොදා ගැනීම වැළැක්වීමට සුදුසු ක්‍රියාමාර්ග නුදුරේදී වත්මන් රජය ගන්නා බව සඳහන් කළ යුතුයි. පසුගිය යහපාලන රජය සමයේ රාජ්‍ය නවන සංවිධාන හරහා ත්‍රස්තවාදී ක්‍රියාවන්ට මුදල් ලැබී ඇති බවට පරීක්ෂණවලදී මේ වන විට අනාවරණය වී තිබෙනවා. වගේම සුදේශ කටයුතු රටේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලන ව්‍යූහය ශක්තිමත් කිරීම සහ එම අංශ ඒකාබද්ධ කිරීම සුදේශ කටයුතු අංශයෙන් සිදුවෙනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමේ කාර්යයේදී මායටතේ ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ග්‍රාම නිලධාරීන් වෙත සුවිශේෂ කාර්යභාරයක් පැවරෙනවා. ගුණාත්මකව හා ඵලදායී ලෙස නවීන තාක්ෂණික ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා මෙම සියලු කාර්යාල ඒකාබද්ධ විය යුතුයි. මෙම කාර්යාල මගින් මහජනතාවට දෛනික විවිධ සේවා ඉටු කරන අතරේම සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව තාක්ෂණය යොදා ගැනීමට නියමිතයි. ඒ තුළින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම අපගේ රජයේ අරමුණයි. මහජන අවශ්‍යතාවයන් වෙනුවෙන් යහපත් කාර්යක්ෂම සේවාවක් ඉටු කිරීම සඳහා තනතුරු වලට පත්කිරීමේදී දක්ෂ කුසලතා පූර්ණ නිලධාරීන් හඳුනා ගැනීමට සම්මුඛ පරීක්ෂණ පවත්වා දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ සංචිතයක් සකස් කොට තිබෙන අතර එම නිලධාරීන්ගේ වෘත්තීමය තෘප්තිය ඇතිවේ යයි එමගින් අපේක්ෂා කරනවා. එවගේම යහපත් වූ රාජ්‍ය පාලනයක් ඇතිකිරීම උදෙසා දූෂණය හා අක්‍රමිකතාවයන් වළක්වා ගත යුතුයි. ඒ සඳහා සුදේශ කටයුතු අංශයේ විමර්ශන ඒකකයේ ශක්තිමත් කරමින් නව යාන්ත්‍රණයක් හඳුන්වා දී තිබෙනවා. 2021 වර්ෂයේ සඳහා අපේක්ෂිත අයවැය යෝජනාවක් ලෙස දිස්ත්‍රික් විමධ්‍යගත ඒකක තවදුරටත් සවිබල ගැන්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ග්‍රාමීය හා නාගරික ප්‍රදේශවල සමාජ සුභසාධනයේ වැදගත් කාර්යභාරයක් සිදු කරන සංවර්ධන නිලධාරීන්ගේ, තාක්ෂණ නිලධාරීන්ගේ සහ තාක්ෂණ සහායක නිලධාරීන්ගේ මෙන්ම රෙජිස්ට්‍රාර් ජෙනරාල් සේවයේ නිලධාරීන්ගේ සේවා ගැටළු විසඳීම සඳහා සේවා ව්‍යවස්ථා සහ බඳවා ගැනීමේ පටිපාටි කඩිනමින් සම්මත කර ඔවුන් ඒකාබද්ධ සේවයට අන්තර්ග්‍රහණය කිරීමටත් ඔවුන්ගේ සේවා තත්ත්වය ඉහළ දැමීමටත් අවශ්‍ය කටයුතු ක්‍රියාවට නංවා තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තාක්ෂණයෙන් බලගැන්වීම සඳහා EDSE ප්‍රාදේශීය ලේකම් කාර්යාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු පියවර දැනටමත් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම මාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම්වරු මසකට වරක් සහ ප්‍රාදේශීය ලේකම්වරු තුන් මසකට වරක් ඇඳවා ජනතාවගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ ගැටළු නිරාකරණය කිරීම සඳහා දිසා ලේකම් සමුළුව හා ප්‍රාදේශීය ලේකම් සමුළුව පවත්වනු ලබනවා. මේ අවස්ථාවේදී කියන්න ඕන, අපට රාජ්‍ය ආරක්ෂා යටතේ මේ සුදේශ කටයුතු අංශයක් තිබීම නිසා අපේ වර්තමාන ලේකම්තුමා ඉතාමත්ම උවමනාවෙන් මේ සඳහා සොයල බලලා කටයුතු කරන එකත් අපට ලොකු හයියක්. මෙම වැඩසටහනේ අරමුණ වී ඇත්තේ සෞභාග්‍ය දැක්මට අනුව ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ගොඩනැගීම සඳහා ජනතාවගේ ගැටලුවට කඩින විසඳුම් ලබා දීමයි. ග්‍රාම නිලධාරී සේවය කාර්යක්ෂම සේවාවකට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවය වෙනම සේවාවක් බවට පරිවර්තනය කරමින් සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට දැනටමත් අවශ්‍ය පියවරගෙන තිබෙනවා. ග්‍රාම නිලධාරී පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා මෙම වසර තුළ සම්මුඛ පරීක්ෂණ අවසන් කොට පත්වීම් ලබා දීමට කටයුතු කරමින් පවතිනවා. තවදුරටත් පවතින පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට සැලසුම් කර තිබෙනවා. නව තාක්ෂණයෙන් ගම සංවර්ධනය විය යුතු යන සංකල්පය මත ඊ ග්‍රාම නිලධාරී ව්‍යාපෘතිය ලබන වසර වන විට හරි අඩකින් පමණ නිම කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා 2021 අයවැයෙන් අපේක්ෂිත මුදල වනුයේ රුපියල් මිලියන 1495. මෙම ව්‍යාපෘතිය මගින් පුරවැසියන්ට හා නිලධාරීන්ට භාවිතා කිරීමට හැකි විශේෂයෙන් සැලසුම් කරන ලද ගෘහපාදක දත්ත පදනම් වූ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට දැනටමත් සැලසුම් කොට අවසන්. වඩාත් විශ්වාසනීය තොරතුරු ප්‍රභවයක් ලෙස මෙම ව්‍යාපෘතිය භාවිතා කිරීමට හැකි අතර අවශ්‍ය පරිදිහේ රජයේ වෙනත් නියාමන හා සංවර්ධන කාර්යයන් සමග ඒකාබද්ධව ක්‍රියා කළ හැකි වෙනවා. ගරු කතානායකතුමනි, ජනතාවගේ නීත්‍යානුකූල ඉඩම් මතය තහවුරු කරන ලිපි ලේඛන සුරක්ෂිත කිරීම සඳහා රජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඊලෑන්ඩ් ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා. එම ව්‍යාපෘති සමග ඕනෑම අයෙකුට තමන්ගේ ඉඩම්වල පත්තිරු හා ඔප්පු පිටපත් කාර්යාලවලට පැමිණීමකින් තොරව ඔන්ලයින් ක්‍රමයට ලබාගත හැකි වෙනවා. රට ආදන සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පරිච්ඡේදයක් වෙන් කර ඇත්තේ පළදායී පුරවැසියෙක් සහ සතුටින් ජීවත් වන පවුලක් නිර්මාණය කිරීමටයි. එම අරමුණිෂ්ඨ කර ගැනීම සඳහා ජනතාවගේ දේපල සුරක්ෂිතතාවය සහ මෙම ව්‍යාපෘතිය තුළින් තහවුරු වෙනවා. එවගේම උප්පැන්න, විවාහ, මරණ වැනි ජනතාවගේ වටිනා ලියකිවිලි සංරක්ෂණය සඳහා ඩිජිටල් තාක්ෂණය යොදාගෙන ඇති අතර ඉදිරියේ එම සේවාවන්ද ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ලබා දීමට කටයුතු කරනවා. මෙමගින් මහජනතාවට කාර්යක්ෂම සේවාවක් සැලසෙන අතර ව්‍යාජ ලේඛන සැකසීම සම්පූර්ණයෙන්ම නැවැත්වීමට හැකි වෙනවා. එසේම 2021 වසරේදී ඊ ජනගහන ව්‍යාපෘතිය තුළින් ශ්‍රී ලංකාවේ සියලු පවුල්වල තොරතුරු හා පුද්ගල තොරතුරු ලේඛන යනකොට ලේඛනගතකොට ඉදිරියේදී රජයේ කාර්යයන්වලදී අවශ්‍ය කරන ජීව සංකේත තොරතුරු සොයා ගැනීමට කටයුතු කරනවා. ග්‍රාමීය රජිස්ට්‍රාර්වරුන් දිරිගැන්වීම සඳහා උපත් මරණ ලියාපදිංචි කිරීමේ දීමනාව, කාර්යාල දීමනාව සහ ලිපි ද්‍රව්‍ය දීමනාව වැඩි කිරීමට 2021 වර්ෂයේ කටයුතු කරනු ලබනවා. ගරු කතානායකතුමනි, රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමටත් ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයේ තත්ත්වය හා පිළිගැනීම ඉහළ නැංවීම පෙරදැරි කරගත් නව විද්‍යුත් ගමන් බලපත්‍රයක් හඳුන්වා දීම ඉදිරියේදී සිදු කරනවා. 2022 වසර වන විට මෙම විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීමට අවශ්‍ය මූලික කටයුතු දරන්නට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ සඳහා 2021 ආයවැය යෝජනාවක් ලෙස රුපියල් මිලියන 1010ක් ඇස්තමේන්තු කර තිබෙනවා. රජයේ අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාව කලාපයේ ප්‍රමුඛතම ආගමන හා විගමන සේවාව සහිත රටක් බවට පත් කිරීමයි. 2021 ආයවැය යෝජනා ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ව්‍යාපෘති කිහිපයක් කිරීමට සැලසුම් කර තිබෙනවා. මම ඉතුරු ටික සභාගත කරනවා, හෙන්සාඩ්ගත කරන්න මොකද කාලය යන නිසා. ඒ වගේම මේ වෙලාවේ සභාගත කරන නිසා, හෙන්සාඩ්ගත කරන නිසා ඉල්ලා සිටිනවා. අපේ කටයුතු සාර්ථක කර ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා, ඒ වගේම අනිකුත් සියලුම නිලධාරීන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පත්තුමා, නියෝජ්‍ය පොලිස්පත්තුමා, ප්‍රාදේශීය ලේකම්වරු, දිසාපතිවරු, අනිකුත් අතිරේක ලේකම්වරු, මේ සියලු දෙනාම ඉතා මහන්සියෙන් වැඩ කරන බව සඳහන් කරමින් ඒ අයගේ ලබා දුන් සහයෝගයත් කැපවීමත් මේ අවස්ථාවේ ගෞරවපූර්වක සඳහන් කරමින් මානත් ලැබෙමු. ස්තුතියි.
බොහොම ස්තුතියි. ආරක්ෂක අමාත්‍යාංශයේ ශීර්ෂාංක 103 කාරක සභාව එකඟද? ශීර්ෂාංක 207 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා. ඔව් මන්ත්‍රීතුමා,
ඩිවිෂන් ෆෝර් ද ඩිෆෙන්ස්
ඉදිරිපත් කරලා පස්සේ සංශෝධන ඉදිරිපත් කරලා
පස්සේ කතානායකතුමනි, පිටුව 15-6 වෙනි පේළ ඉවත් කරේ වෙනුවට පාසඳන ආයතනයේ ආදේශ කළ යුතුය. වැඩසටහනක මෙහෙම වැඩසටහන රුපියල් මිලියන 281,650,000යි. රුපියල් මිලියන 13යි. වැඩසටහන අංක 2 සංවර්ධන වැඩසටහන රුපියල් මිලියන 971,650,000යි. රුපියල් මිලියන 248,910යි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ සංවර්ධන වැඩසටහන යටතේ ඇස්තමේන්තුගත කළ යුතු වේදම් අයිතමේද මෙහෙයුම් වැඩසටහන යටතේ දැක්වීමෙන් සිදු වූ වරද නිවැරදි කිරීමයි.
සංශෝධන සහිතව කාර්ක සභාව එකඟද?
ආයි
අනුබල් මෙම්බර්, would you like to go in for a division or shall we record your opposition?
No,
calling for a division.
calling for a division.
At the tail end, sir. At the tail end.
Right, right, we'll take it.
At the tail end, first adopt this.
Yeah.
We are not calling for a division on that item.
Sir.
On the defense, though.
On the defense.
So we go adopt this and take the... Apo hand ways. Karu kata nai. Kumakata the illan nikela.
What?
திருத்தங்கள் செய்யப்பட்ட பிறகு வாக்கெடுப்புக்கு விடப்பட வேண்டும். திருத்தங்கள் செய்யப்பட்ட பிறகு வாக்கெடுப்புக்கு விடப்பட வேண்டும்.
දැන් සියලු දෙනාම ඉඳගන්න. ඉස්සද්දෝ ඉඳගන්න. ශීර්ෂාංක 207 සංශෝධන සහිතව පක්ෂ මන්ත්‍රීවරු මගේ දකුණු ඇත පැත්තේ පළවෙනි පේලිය නැගිටින්නේ. දෙවන පේලිය
17
17යි තුන්වෙනි පේලිය නැගිටින්න. දහ අටයි හතරවන පේලිය නැගිටින්ද.
දහ අටයි
පස්වන පේලිය නැගිටින්ද.
දහනවයයි
හයවෙනි පේලිය නැගිටින්ද.
දහතුනයි පක්ෂව
මගේ වංගට පැත්තේ පළවෙනි පේලිය
නැත.
පක්ෂව
එකනයි.
දෙවන පේලිය
නැත.
තුන්වන පේලිය
නැත.
හතරවන පේලිය
නැත.
පස්වන පේලිය එකනෙකින්.
හතරවෙනි පේලිය එකනයි.
පස්වන පේලිය
දහතයි.
හයවන පේලිය
දාසයයි. දැන් විරුද්ධව දකුණු අත පැත්තේ පළවෙනි පේලිය.
විරුද්ධව දකුණු අත පැත්තේ පළවෙනි පේලිය
නැත.
නැත.
දෙවන පේලිය.
දෙවන පේලිය
නැත.
තුන්වන පේලිය
නැත.
හතරවන පේලිය
නැත.
පස්වන පේලිය
නැත.
හයවන පේලිය
නැත. දැන් විරුද්ධව
මගේ වම් අත පැත්තේ පළවෙනි පේලිය.
දෙන්නයි.
දෙවන පේලිය
දෙන්නයි. දෙන්නයි.
තුන්වන පේලිය
නැත.
හතරවන පේලිය
නැත.
පස්වන පේලිය
නැත.
හයවන පේලිය
නැත.
ශීර්ෂාංක 207 යෝජනාවට පක්ෂව ඡන්ද 137යි විපක්ෂව 105යි
පහයි සංශෝධිත පරිදි සම්මතයි
137යි 5යි ශීර්ෂාංක 222 කාරක සභා එකඟද? 223 කාරක සභා එකඟද? 224 කාරක සභා එකඟද? 320 කාරක සභා එකඟද? 325 කාරක සභා එකඟද? 334 කාරක සභා එකඟද? අභ්‍යන්තර ප්‍රදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ 409 කාරක සභා එකඟද? 225 කාරක සභා එකඟද? 226 කාරක සභා එකඟද? 227 කාරක සභා එකඟද? 254 කාරක සභා එකඟද? 255 කාරක සභා එකඟද? 256 කාරක සභා එකඟද? 257 කාරක සභා එකඟද? 258 කාරක සභා එකඟද? 259 කාරක සභා එකඟද? 260 කාරක සභා එකඟද? 261 කාරක සභා එකඟද? 262 කාරක සභා එකඟද? 263 කාරක සභා එකඟද? 264 කාරක සභා එකඟද? 265 කාරක සභා එකඟද? 266 කාරක සභා එකඟද? 267 කාරක සභා එකඟද? 268 කාරක සභා එකඟද? 269 කාරක සභා එකඟද? 270 කාරක සභා එකඟද? 271 කාරක සභා එකඟද? 272 කාරක සභා එකඟද? 273 කාරක සභා එකඟද? 274 කාරක සභා එකඟද? 275 කාරක සභා එකඟද? 276 කාරක සභා එකඟද? 277 කාරක සභා එකඟද? 278 කාරක සභා එකඟද? 279 කාරක සභා එකඟද? 304 කාරක සභා එකඟද? පාර්ලිමේන්තුව යළි රැස්වේ. ශීර්ෂාංක 207 සංශෝධන සහිතවද ශීර්ෂාංක 103 222 සිට 227 දක්වාද ශීර්ෂාංක 254 සිට 279 දක්වාද ශීර්ෂාංක 304 320 325 334 සහ 409 සංශෝධන රහිතවද කාරක සභාවේදී සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. සභාව කල් තැබීම
දෙසැම්බර් 4 වෙනි දින පෙරවරු 9:30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය.